கருணாரத்ன பரணவிதான்.
சபாபதிமணி, த்ரஸ்தவாதே விளக்குமே விதி விதான வல்ட அதாலவ அத கதா கரண தவசே அடே ஜாதிக ஆரக்ஷாவ சம்பந்தேன் கருணு கீபயக் மம கதா கரண்ட பலாபொருத்து வேணும். பாஸ்கு பிரஹாரேட மாச தெக்கா பிரேனவா மே த்ரஸ்தவாதி கிரியா மர்தனே கரலா ஏ த்ரஸ்தவாதி கண்டாயம் அத்தரங்கூட அரகின ඒ කටයුතු ආරක්ෂක අංශ විසින් ඉතාමත්ම හොඳට කරලා තිබෙනවා මේ මාස දෙක ඇතුළත. අපි ඒ සම්බන්ධයෙන් අපි ආරක්ෂා හමුදාවන්ටත් පොලිසියටත් අපි ස්තුතිය පුද කරන්න කැමැති. දැන් ප්‍රශ්න දෙකක් ඉතුරු වෙලා තිබෙනවා. පළවෙනි කාරණේ තමයි මේ මාස දෙක ඇතුළත ආරක්ෂක අංශවල ප්‍රගතිය හොඳ වුණත් මේ වගේ ප්‍රහාරයක් ඇතිවීමට බලපාපු ආරක්ෂක හිදස සම්බන්ධයෙන් මොකද කරන්න කියන කාරණය. ඒ නිසා තමයි පසුගිය ජූනි 6 වෙනිදා පසුගිය මාස 6 වෙනිදා කරපු විවාදෙදී මේ මාසේ කරපු විවාදෙදී ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට මම තමයි යෝජනා කළේ අපි මේකට තේරීම් කාරක සභාවක් දාමු කියලා. ඊට පස්සේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් ආවව ඇත. දැන් ඒ තේරීම් කාරක සභාවට විවිධ චෝදනා ආවලාද එල්ල වුණත් ඉතාමත්ම ප්‍රයෝජනවත් කරුණු රාශියක් එකකින් එළිදරව් වෙමින් තිබෙනවා. එතකොට මේ ආරක්ෂාවේ හිදැස මේ අභිරහස මොකද්ද කියලා කාපට්ටයට හංගන්න නැතුව වගකීම් කවුද කියලා ඉතාමත්ම ඉක්මනටම එළිදරව් වෙයි. ඒක ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ඒක ඉතාමත්ම වැදගත් පියවරක්. ඒ ආරක්ෂාවේ හිදැස සම්බන්ධයෙන් කරුණු කාරණා හොයාගෙන ඒ වගේම වර්තමානයේ තියෙන ආරක්ෂාව හිදැසත් දැන් වහලා තිබෙනවා. සමහර අය උත්සාහ ගත්තා මේ හැමදාම පාසල් වහලා තියන්න ආරක්ෂාව කඩා වැටලා කියලා රටට අක්‍රීය කරන්න සමහර පිරිස උත්සාහ ගත්තා. ඒ දුෂ්ට ප්‍රයත්නත් වළක්වලා තිබෙනවා. රට යථා තත්ත්වයට පත් වෙමින් තිබුණත් අපිට පිළිගන්න සිද්ධ වෙලා තිබෙනවා මේ රටේ මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් මෙවැනි ත්‍රස්තවාදී කල්ලි ගැසීම් සහ මේ ගෝලීය ත්‍රස්තවාදයට අදාළ සරුපස අපේ රටේ හැදුනා අපේ රටේ ඒකට අදාළ වයුහයන් හැදිලා තිබුණායි කියන එක. ඒ නිසා තමයි අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඉතාමත්ම කඩිනම් ඉක්මනින් බොහොම බැරෑරුම හිතලා සකස් කරන යම්කිසි වයුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැටියට ඒවා නීති ප්‍රතිසංස්කරණ හැටියට යනාදී වශයෙන් ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය වෙලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව එවෙනුවෙන් යම් යම් ඉදිරිපියවර රැසක් අරගෙන තිබෙනවා. ගරු කතානායකතුමාගේ ලොකු මැදිහත් වීමත් එක්කම අපි අපේ යෝජනාත් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපි පියවර ගන්නට අවශ්‍ය වෙලා තිබෙන්නේ මෙන්න මේ වයුහාත්මක ප්‍රතිසංස්කරණ ඉතාමත්ම ඉක්මනින් අදාළ නීති රීති මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒවා ක්‍රියාත්මක කරන්නයි. දැන් මේ වෙලාවේ මම කතා කරන්න කැමති ඇත්තෙම මේ රටේ ලොකු සාකච්ඡාවක් තිබෙනවා මේ එක රටක් එක නීතියක් කියන කාරණේ සම්බන්ධයෙන්. මේක ඉතාමත්ම බැලු බැල්මට සුන්දර ලස්සන සංකල්පයක් වුණත් මේවදී අපි බලන්ට ඕනි කිසියම් සබුද්ධික ආකාරයටයි. අපි කියන්නේ එක අපරාධ නීතියක් තියෙන්න ඕනි. රටේ සමස්ත ජනතාවටම බලපාන අපරාධ නීති එකක් බවට පත් වෙන්න ඕනි. සිවිල් නීති විෂය ගත්තහම පස්සේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ හැම තැනකම විවිධ ප්‍රජාවන් වෙනස් සංස්කෘතික අනන්‍යතාවන් ජීවත් වෙන ජන කොටස් ඉන්න ජන සමාජවල සිවිල් නීතිවල විවිධ වර්ග තිබෙනවා. මේ සම්බන්ධ ලොකු නීතිමය විවාදයක් ලෝකෙ පුරාම තිබෙනවා. දැන් ලංකාවෙත් එහෙමයි. ලංකාවේ විශේෂ නීති තිබෙනවා. තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය සහ කන්ද උඩරට නීතිය යනාදී වශයෙන් විවාහ දික්කසාද වීම යනාදී පුද්ගල කරුණුවලට අදාළව විශේෂ නීති පිළි අරගෙන තිබෙන අපේ නීති පද්ධතිය එහෙම පිළිගැනීමට බලපාපු ඓතිහාසික සංස්කෘතික හේතු සාධක රාශියක් තිබෙනවා. ඉතින් මේ අපි කොච්චර කිව්වත් මේ පුද්ගල නීති සමස්තයම එකපාර එක පෑන් පහරින් අවශ්‍ය කරලා දාන්න කියලා අපිට කරන්න අමාරුයි. නමුත් එම ඒ විශේෂ පුද්ගල නීති තිබෙන නිසා මේ වගේ ත්‍රස්තවාදයට, මේ වගේ අන්තවාදයට, මේ වගේ වාර්ගික ජාතිවාදයට සහ ජාතීන් අතර මේ අසහනය ආතතිය ඇති වෙන්නත් හේතු බලපාලා තිබෙනවා. එහෙනම් අපි මොකද කරන්න අවශ්‍ය වෙන්නේ? එන අපිට කරන්න පුළුවන් දේ තමයි පොදු අපරාධ නීතියක් රටට හදා ගන්න අතරේ මේ සියලුම පුද්ගල නීති මානව හිමිකම් නීතියකට යටත් කරන්න ඕන. අන්නේ වගේ නීතියක් ඉස්සෙල්ලගේ එන්න ඕන. සියලුම පුද්ගල නීති මානව හිමිකම් නීතියට මූලික අයිතිවාසිකම් නීතියට යටත් කරන්න ඕන. එතකොට ළමා අයිතිවාසිකම් කාන්තා අයිතිවාසිකම් යනාදී වශයෙන් ගත්තාම පස්සේ හැම අයිතිවාසිකමක්ම මානව අයිතිවාසිකම් නීතියේ ඒක ප්‍රධාන නීතිය හැටියට සකස් වෙලා තිබෙන නිසා මේ පුද්ගල නීතියේ ගැටලුව ටික අපිට බොහොම කඩිනමින් විසඳා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගත්තොත් එහෙම අපිට පේනවා අපේ ආගම් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ගැටලු රාශියක් තිබෙනවා. දැන් ඉස්ලාම් ආගමේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මම ඊයේ පුවත්පතක ඉතාම හොඳ මුස්ලිම් විද්වත් මහත්තයෙක් ලියපු ලිපියක් කියවලා බැලුවා. ඵලීල් කියලා නුවරඑළිය ඒ මහත්මයා දේශපාලනේ නියුක්ත කෙනෙක් මං හිතන්නේ නුවරඑළිය නගර සභාවේ. එතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ ජයමෙතල් උලමා සභාව මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. එක 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 ඉස්ලාම් කණ්ඩායමක් කියනවා මේ ඔක්කොම ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මේ මූණ වහගෙන අඳින්න ඕනේ, මේ දිග ලෝගෝ අඳින්න ඕනේ කියලා, රවුල් වවන්න ඕනේ කියලා. තව කට්ටියක් කියනවා නෑ නෑ එහෙම කරන්න ඕනේ නෑ කියලා. මෙහෙම එක මතයක් නැහැ. විවිධාකාර මතිමතාන්තර රාශියක්. දැන් මේක විසඳන්න ඉස්ලාම් විද්වතු ඉස්සරහට එන්න ඕනේ. ඇවිල්ලා මේ කාරණාව සම්බන්ධයෙන් කිසියම් මතයක් මේ ආගමික සභාවට ඉදිරිපත් නොකරන තාක් දුරට විශාල ආතතියක් මේ සමාජය ඇති වෙලා තිබෙනවා. මේක අනෙක් ආගම්වලටත් අදාළයි, බෞද්ධයින්ටත් අදාළයි, කිතුරුවන්ටත් අදාළයි. දැන් මේ ප්‍රශ්නය අපි බලන්න ඕනේ අපේ සංස්කෘතික ක්ෂේත්‍රයේ ඇති කරගන්න ඕනි ගොඩක් ප්‍රතිසංස්කරණ රාශියක් තියෙනවා කියලා ඒ අදහස හිතට අරගෙන ආගමික නායකයෝ සහ විද්වත්ව ඉස්සරහට එන්නට අවශ්‍යයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගත්තොත් එහෙම ආගමික අධ්‍යාපනයේ තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආගමට අපේ පැරණි ආගමික ග්‍රන්ථවලට විවිධ අර්ථකථන තියෙන්නට පුළුවන්. විවිධාකාර අර්ථකථන තියෙනවා. නමුත් කිසියම් නවීකාරක අර්ථකථනයක් එක්ක ආගම දිහාත් විචාරාත්මකව බලන්න පුළුවන් දැනුමක් අධ්‍යාපන
පද්ධතියේ
අවශ්‍යයි. බොහොම ස්තුතියි. එම නිසා අද අවශ්‍ය වෙලා තිබෙන්නේ වැඩිහිටි ශිෂ්‍යයන්ට. වැඩිහිටි ශිෂ්‍යයන්ට අද අවශ්‍ය වෙලා තිබෙනවා හැම පාසලකම ජාති ආගම් ભેදකින් තොරව සමය සමයාන්තර ඥාණය, සමය සමයාන්තර දැනුම කියන විෂය උගන්නන්නට අවශ්‍යයි. ඒකට අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් comparative religion, තුලනාත්මක ආගම කියන විෂය ඇතුළත් කරන්න කටයුතු කරන්න ඕනේ. එතකොට අපිට විචාරාත්මකව මේ පැරණි ආගමික ග්‍රන්ථ, මේ නායකයෝ මොනවද කියලා තියෙන්නේ, මේ ශාස්ත්‍රූන්වරු මොනවද කියලා තියෙන්නේ, ඇත්ත භාවිතාවේ තියෙන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් පුරවැසි අධ්‍යාපනයක් මේ දරුවන්ට ලබා දුන්නොත් එහෙම මේ අපේ අනාගත පරම්පරාව මේ වගේ මේ ලේ ඉල්ලන අන්තවාදීන්ගේ බුදුරබ්බවට පත් වෙන්නේ නැහැ. ඊළඟ තව කාරණයක් මම කෙටියෙන් මතක් කරන්න කැමතියි. දැන් ජනමාධ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ වෘත්තිකයන්ගේ වගකීම. ඒකට අදාළ ලොකු ප්‍රශ්නයක් තමයි මේ කුරුණෑගල වෛද්‍යවරයාගේ ප්‍රශ්නය. අපි තාම දන්නේ නැහැ මේ වෛද්‍යවරයාද මේ වෘත්තික වගකීම ඉෂ්ට කරලා නැත්තේ. නැත්තම් මේ අතරංගුවට ගත්ත පොලිස් නිලධාරියා තමන්ගේ වෘත්තික වගකීම ඉෂ්ට කළේ නැද්ද? එහෙම නැත්තම් අර දිවයින පත්තරෙන් පටන් ගත්ත ජනමාධ්‍ය තමන්ගේ වෘත්තික වගකීම ඉෂ්ට කළේ නැද්ද කියන කාරණේ අපි තාම දන්නේ නැහැ. ඒක ගැන විවිධ චෝදනා තිබෙනවා. ජනමාධ්‍යම චෝදනා කළා, ජනමාධ්‍යම නඩු අහලා, ජනමාධ්‍යම දඬුවම් දෙනවා නම් මේ රාජ්‍යයක් ඇති තේරුමක් නැහැ, ආණ්ඩුවක් තියාගෙන තේරුමක් නැහැ, අධිකරණයක් තියාගෙන තේරුමක් නැහැ. අනිත් කාරණාව තමයි අනිත් අංශෝටත් ඒක අදාළයි. විශේෂයෙන්ම මම අහන්න කැමතියි මේ වෙලාවේ මෙවැනි බරපතල චෝදනාවක් ඉතාමත් ගරු කටයුතු වෘත්තියක් කරන වෛද්‍ය වෘත්තිකයෙකුට එල්ල වෙලා තිබෙද්දි මොකද්ද වෛද්‍යවරුන්ගේ විනය පාලනය බාරව සිටින වෛද්‍ය මණ්ඩලය කළා තියෙන්නේ? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නේද අයිති වෛද්‍යවරුන්ගේ විනය පාලනය? මොකද්ද වෛද්‍ය සභාව අරගෙන තියෙන පියවර මේ තාක් දුරට? ඒ අයට තමයි මේ මග ළඟ තිබෙනවා ඒ ආඥාපනතේ විධිවිධාන 1905 මේ වෛද්‍ය සභාව පිහිටුවීමේ මේ නීතිය ලංකාවේ සම්මත වුණේ. එදා ඉඳලම වෛද්‍යවරුන්ගේ විනය පාලනයේ බාර වෙලා තිබෙන්නේ ඒ නීතිමය වශයෙන්ම වෛද්‍ය සභාවට. 1993
කාලය අවසාන
ඒ පරීක්ෂණ වලට අදාළ විධිවිධාන සකස් කරලා දීලා තිබෙනවා. නමුත් ඉපිගමනේ තමයි වෛද්‍ය සභාව කටයුතු කරන්නේ. අඩු ගානේ තමන්ගේ වෘත්ති ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා හැඟීමක් නැද්ද එයාට? එම නිසා අපි අනෙක් පරීක්ෂණ කරන අතරේ CID පරීක්ෂණ වෙන්න පුළුවන්, වෙනත් පරීක්ෂණ වෙන්න පුළුවන්, ඇමතිතුමාගේ පරීක්ෂණ වෙන්න පුළුවන්, ජනාධිපතිතුමාගේ පරීක්ෂණ වෙන්න පුළුවන්. නමුත් වෛද්‍ය සභාව ඉතාමත්ම කඩිනම් කාරණයක් හැටියට, හදීසි කාරණයක් හැටියට මේ කාරණේ අතර ගන්න ඕනේ කියලා අපි යෝජනා කරන්න කැමතියි.
මගේ
අදහස මෙතකින් අවසන්
කරනවා. ඩග්ලස් සර්වානන්ද ඕඩර් ප්ලීස් ඔන්ඩබල් තාරක බාර සූර්ය ට්‍රිපල් ටෙක් සච්.
කතා කරන්න මන්ත්‍රී. ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා.
நன்றி சபைகளுக்கு தலைமைதாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே. அண்மையில் நடத்தப்பட்டிருந்த உயிர்த்த ஞாயிறு தற்கொலை தாக்குதலுக்கு பின்னர் அந்த தாக்குதல் தொடர்பில் பல்வேறு தரப்பினரும் பல்வேறு கருத்துக்களை தெரிவித்து வருகின்றனர். இதில் குறிப்பாக முஸ்லீம் தரப்பினரில் பெரும்பாலானவர்கள் தெரிவிக்கின்ற ஒரு விடயம் குறித்த முஸ்லீம் அடிப்படைவாத குழு பற்றி தாங்கள் ஏற்கனவே பாதுகாப்பு அமைச்சு உள்ளடங்களாக பொறுப்பு கூற வேண்டியவர்களுக்கு அறிவித்திருந்தோம் என்பது. இதில் ஒரு உச்சகட்டமாக மாவனல்லை தானாகம பகுதியில் வாழ்ந்து வருகின்ற முகமத் ராசிக் முகமத் தஸ்லீம் என்பவர் மீதான முஸ்லீம் அடிப்படைவாதிகளது கொலை முயற்சியை எடுத்துக்கொள்ள முடியும். அடிப்படைவாதிகளின் செயல்பாடுகளுக்கு எதிர்ப்பு தெரிவித்து அந்த செயல்பாடுகள் தொடர்பில் பாதுகாப்பு தரப்பினருக்கு அறிவித்திருந்த நிலையிலேயே இவர் மீது துப்பாக்கி பிரயோகம் மேற்கொள்ளப்பட்டிருந்தது. இந்த சம்பவம் கடந்த மார்ச் மாதம் 9ஆம் தேதி அதிகாலை 4:30 இடம்பெற்றிருந்தது. ஆனால் இந்த சம்பவம் தொடர்பில் உரிய அவதானங்கள் செலுத்தப்படவில்லை. கடந்த வருடம் 19ஆம் தேதி மனித உரிமைகள் ஊடாக சுதந்திரத்தை காப்பதற்கான இலங்கை முஸ்லீம்களின் அமைப்பினர் ஒரு ஊடக மாநாட்டை நடத்தி முஸ்லீம் அடிப்படைவாத அமைப்புகள் குறித்து எச்சரித்து அந்த அமைப்புகள் தடை செய்யப்பட வேண்டும் எனவும், அத்தகைய அமைப்புகளின் செயல்பாடுகள் நாட்டில் உள்ள ஏனைய முஸ்லீம் மக்களுக்கும் இனங்களுக்கும் இடையில் பாரிய சிக்கல்களை தூண்டி வருவதாகவும் குறிப்பிட்டிருந்தனர். அது தொடர்பில் உரிய அவதானங்கள் மேற்கொள்ளப்படவில்லை. மேலும் இத்தாக்குதல் தொடர்பில் இந்த வருடம் April 4, 20 20ஆம் தேதியும் இந்திய புலனாய்வு பிரிவினரால் இலங்கை புலனாய்வு பிரிவினருக்கு அறிவிக்கப்பட்டதாக கூறப்படுகின்றது. அது தொடர்பிலும் உரிய அவதானங்கள் எடுக்கப்படவில்லை. தற்கொலை தாக்குதல் நடத்தப்பட்டு பல உயிர்கள் காவு கொள்ளப்பட்டதன் பின்னர் இப்போது நீங்கள் முயற்சியை எடுத்து வருகின்றீர்கள். தேசிய பாதுகாப்பினை கருத்தில் கொண்டு கத்திவால், அரிவாள், கோடரி, குண்டுகள், துப்பாக்கிகள் என ஆயுதங்களை கண்டுபிடித்தும் படையினரையும் போலீசாரையும் அதிக அளவில் குவித்து சோதனைகளை நடத்தியும் வீதி சோதனைகளை போட்டும் மாத்திரம் தேசிய பாதுகாப்பினை உறுதி செய்து கொள்ள முடியாது என்பதை இந்த விடத்தில் மீண்டும் கூறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே எல்லாவற்றையும் கண்டுபிடித்தோம். அடிப்படைவாத அமைப்புகளுடன் தொடர்புடைய எல்லோரையும் கைது செய்தோம். அடிப்படைவாத அமைப்புகளை தடை செய்தோம் என்பதோடு மட்டும் நின்றுவிடக்கூடாது. இத்தகைய அமைப்புகளோ குழுக்களோ தனிநபர்களோ அத்தகைய நிலைக்கு தள்ளப்பட்டு விடுகின்ற சூழ்நிலைகளை கண்டறியப்பட்டு அவற்றையும் முதலில் இல்லாதொழிக்க வேண்டும் என்பதையே நான் வலியுறுத்த விரும்புகின்றேன். அதாவது இந்த நாட்டில் இன மத வன்முறைகளை தூண்டுகின்ற அனைத்து தரப்பினரதும் அத்தகைய செயல்பாடுகள் முற்றுமுழுதாக ஒழிக்கப்பட வேண்டும். எமது வரலாற்றை எடுத்துக்கொண்டால் இந்த நாட்டில் தனி சிங்கள மொழி சட்டம் அரசகர்ம மொழியாக பிரகடனப்படுத்தப்பட்டதை அடுத்து இன முரண்பாடுகள் உத்வேகம் கொண்டது. தமிழ் மக்கள் சிங்கள மொழியையும் சிங்கள மக்கள் தமிழ் மொழியையும் கற்க வேண்டும் என்ற இருமொழி கொள்கை அன்றே சட்டமாக்கப்பட்டிருக்க வேண்டும். தமிழ் பேசும் மக்கள் சிங்களத்தை கற்க வேண்டும் தமிழ் பேசும் மக்கள் சிங்களத்தை கற்க வேண்டும் என்றால் சிங்கள மக்களின் தமிழ் மொழியை கற்க வேண்டும். இவ்வாறு அன்று நாடாளுமன்றத்தில் உரைத்தவர் இலங்கை கம்யூனிஸ்ட் கட்சியின் பரித்துறை நாடாளுமன்ற உறுப்பினர் தோழர் பொன்கந்தையா அவர்கள். அதுபோலவே ஒரு மொழி இரு நாடு, இருமொழி ஒரு நாடு என்ற நாடாளுமன்றத்தில் தீர்க்க தரிசனமாக உழைத்தவர் தோழர் கொல்வினார் டி சில்வா அவர்கள். இந்த இருவரினதும் தொலைதூர சிந்தனையை தமிழ் சிங்கள அரசியல் தலைமைகள் அன்றே ஏற்றிருந்தால் இங்கு இனப்பிரச்சனை தோன்றியிருக்காது, இரத்தக்காடாக இலங்கை தீவு மாறியிருக்காது. 1956 தனி சிங்கள சட்டம் நிறைவேற்றப்படும் வரை இலங்கையின் ஆட்சி மொழியாக ஆங்கில மொழியே இருந்து வந்திருக்கின்றது. ஆங்கில ஆட்சி மொழியை மாற்றி இலங்கை தீவில் சுதேச மொழி சட்டத்தையே அன்று கொண்டுவர நினைத்தார்கள். சிங்களமும் தமிழும் என இரண்டு மொழிகளுமே இந்த நாட்டின் சுதேச மொழிகள். இந்த நிலையில் அன்று தமிழ் மக்களின் தலைவர்களாக நாடாளுமன்றத்தில் அங்கம் வைத்த ஜி பொன்னம்பலம், எஸ் ஜே வி செல்வநாயகம் ஆகியோர் எடுத்த தீர்மானம் மாபெரும் வரலாற்று தவறு என்பதை நான் ஏற்றுக்கொள்கின்றேன். ஆங்கிலத்தில் சிந்தித்து, ஆங்கிலத்தில் சிரித்து, ஆங்கில மோகத்தில் மூழ்கியிருந்த ஜி பொன்னம்பலமும் செல்வநாயகமும் அன்று கொண்டு வரப்பட இருந்த சுதேச மொழி சட்டத்தை எதிர்த்திருந்தார்கள். இதை தமக்கு சாதகமாக பயன்படுத்திய தென்னிலங்கை அரசியலின் கடும் போக்காளர்கள் தனி சிங்கள சட்டத்தை நிறைவேற்றினார்கள். அன்று ஆங்கில மோகத்திலிருந்து விடுபட்டு எமது மூத்த அரசியல் தலைவர்கள் சுதேச மொழி சட்டத்தை ஏற்றிருந்திருந்தால் சிங்கள மொழிக்கு நிகராக தமிழ் மொழியும் இந்த நாட்டின் ஆட்சி மொழியாக இருந்திருக்கும். அந்த மூத்த தலைவர்களின் வழிவந்த சகதமிழ் தலைமைகள் தமிழ் மக்கள் சிங்களம் கற்கக்கூடாது என்று அடம் பிடித்து தாமும் தமது பிள்ளைகளுக்கு மட்டும் சிங்கள மொழியை கற்றுக்கொண்டார்கள். தமக்கு ஒரு நியாயம், தமிழ் மக்களுக்கு இன்னொரு நியாயம். போலி தமிழ் தேசியம் பேசும் இவர்கள் இன்று சிங்களத்தில் சிந்தித்து, சிங்களத்தில் பேசி, சிங்களத்தில் குரட்டை விட்டு தூங்கிக் கொண்டிருக்கின்றார்கள். தமிழ் தலைமைகள் விட்ட தவறுகளுக்காக சாதாரண தமிழ் பேசும் மக்கள் ஒருபோதும் தண்டிக்கப்பட்டு விடக்கூடாது. நான் அடிக்கடி கூறுவது போல் தமிழ் பேசும் மக்களின் பிரச்சனைகள் வேறு, தமிழ் பேசும் மக்களின் பெயரால் சுயலாப அரசியல் நடத்தும் தமிழ் தலைமைகளின் பிரச்சனைகள் வேறு. அரசியல் தீர்வின்றி அவலப்படும் எமது மக்களின் சார்பாக நான் கேட்கின்றேன், அன்று ஆயுதம் ஏந்தி போராடி இன்று சமாதான புறாக்களை கையில் ஏந்தி வந்து நான் கேட்கின்றேன், எமது மொழி, எமது வரலாற்று வாழ்விடம், எமக்கென இருக்கும் பொருளாதாரம், எமது மக்களின் கலை கலாச்சார பண்பாடுகள் இவைகள் அனைத்தும் ஒருங்கே கொண்ட தமிழ் தேசிய இனத்தின் அனைத்து உரிமைகளுக்கும் தீர்வு காண திட்டம் ஒன்றை நடைமுறைப்படுத்துங்கள். இனவாதமோ மதவாதமோ அது எந்த உருவில் வந்தாலும் அதனை நாங்கள் எதிர்ப்பவர்கள். அதில் தமிழினவாதம், சிங்கள இனவாதம், முஸ்லீம் இனவாதம் என்றோ, இந்து மதவாதம், பௌத்த மதவாதம், இஸ்லாமிய மதவாதம் என்றோ எமக்கு பாகுபாடு கிடையாது. முஸ்லீம் கடைகளை தவிர்க்க வேண்டும் என சிலர் ஊடகங்களில் பகிரங்கமாகவே கூறுகின்றனர். பதிலுக்கு முஸ்லீம் மக்களும் சிங்கள கடைகளை தவிர்க்குமாறு ஊடகங்களில் கூறப்போனால் இந்த நாட்டின் எதிர்கால நிலை என்னவாகும் என்பதை சிந்தித்து பார்க்க வேண்டும். கௌதம புத்தர் அவர்களது சிந்தனைகளை சேதப்படுத்துவது, கௌதம புத்தர் அவர்களது சிலைகளை சேதப்படுத்துவது என்பது வன்மையாக கண்டிக்கத்தக்க செயல் என்பதில் எவ்விதமான சந்தேகமும் இல்லை. அதே பௌத்த மதத்தினரை உணர்வு ரீதியாக புண்படுத்துகின்ற செயலும் ஆகும். அதேபோன்று ஏனைய மதத்தவர்களது மத வழிபாட்டு தலங்களை, மத அடையாளங்களை அழிப்பதும் வன்மையாக கண்டிக்கத்தக்க விடயமாகும். அது ஏனைய அந்தந்த மதத்தவரை உணர்வு ரீதியாக புண்படுத்தவே செய்கின்றன.
அதே போல்
கௌதம புத்தர் அவர்களை வழிபடுகின்ற மக்களே இல்லாத இடங்களில் புற மதத்தவர்கள் வாழுகின்ற நிலையில் அங்கே கௌதம புத்தர் அவர்களது சிலைகளை வைப்பதும் அந்தந்த மதங்களை சார்ந்த மக்களது உணர்வுகளை புண்படுத்துகின்ற செயலாகும் என்பதை நீங்கள் உணர வேண்டும். அதேபோல் ஏனைய மதத்தவர்களும் தமது மத அடையாளங்களை புற மதம் சார்ந்த மக்களிடம் திணிப்பதை தவிர்ப்பதே ஆரோக்கியமான செயல்பாடாகும். இன மற்றும் மத ரீதியிலான பிணக்குகள் அற்ற ஒரு சமுதாயத்தை நாம் உருவாக்க வேண்டுமானால் சிறு வயது முதலே பிள்ளைகளுக்கு அது தொடர்பிலான கல்வியை போதிக்கக்கூடிய ஒரு பொறிமுறையினை நாம் ஏற்படுத்த வேண்டும். அந்த மக்களின் இலங்கைக்குரிய உண்மையான வரலாறுகள் உள்ளபடி எடுத்து கூறப்பட வேண்டும். அவ்வாறன்றி உண்மையான வரலாறுகளை மூடி மறைத்தும் தெளிவுபடுத்தியும் நீங்கள் செய்கின்ற கைங்காரியங்கள் இந்த நாடு பற்றிய தேசப்பற்றில்லாத ஒரு சமூகத்தையே உருவாக்கி கொண்டிருக்கின்றது என்பதை நீங்கள் உணர வேண்டும். அதே நேரம் எதிர்காலத்தில் இலங்கை மற்றும் இந்தியாவில் ISIS பயங்கரவாத தாக்குதல் இடம்பெற வாய்ப்புள்ளதாக இந்திய புலனாய்வுத்துறை நேற்றைய தினம் எச்சரிக்கை விடுத்துள்ளது என இந்திய ஊடகத்துறை தெரிவித்திருக்கின்றது. இந்த விடயம் அவதானத்தில் கொள்ளத்தக்கது. இஸ்லாமிய மதவாத அடிப்படை குழுவாத ஐஎஸ் அமைப்பு இருக்கின்ற போதிலும் அது இலங்கை வாழ் முஸ்லீம் சிலரையும் இணைத்துக் கொண்டு இந்த தாக்குதலை நடத்தியதை அதிசயமாகவே பார்க்க வேண்டுமென்று இலங்கை வரலாற்றை எடுத்து பார்த்தால் இங்கு வாழ முஸ்லீம் மக்கள் ஏனைய இனங்களுக்கு எதிராக வன்முறைகளில் குழுக்களாகவோ அமைப்பாகவோ செயல்பட்டிருக்கவில்லை என சர்வதேச நெருக்கடி குழுக்களின் இலங்கை தொடர்பான பகுப்பாய்வு நிறுவனர் அலன் கீலன் தெரிவித்திருந்தார். அதே நேரம் தென்னாசிய இஸ்லாமிய அடிப்படைவாத ஆயுத குழுக்களின் பிராந்தியமாக மாறி வருகின்ற அபாயமும் இருப்பதாகவே பல்வேறு ஆய்வுகள் தெரிவிக்கின்றன. இஸ்லாமியர்களை அதிகமாக கொண்ட நாடுகள் தென்னாசியாவில் அதிகமாக இருப்பது இதற்கு காரணமாக கூறப்படுகின்றது. அதே நேரம் இந்த அடிப்படைவாத அமைப்பானது ஈராக் மற்றும் சிரியா போன்ற நாடுகளில் எதிர்கொண்ட தோல்விகளை அடுத்து சர்வதேச தீவிரவாத அமைப்பு என்ற நிலையிலிருந்து விலகி செல்கின்ற நிலையும் காணப்படுவதாக தெரிய வருகின்றது. அந்த வகையில் அது தென்னாசியாவில் நிலை கொண்டிருப்பதற்கு முயற்சிக்கலாம் என்பதால் நாம் இந்த விடயத்தில் தொடர்ந்தும் வெகு அவதானமாக இருக்க வேண்டும் என தெரிவித்துக் கொண்டு கடைசியாக ஒரு ஒரு நிமிஷம் கௌரவ உறுப்பினர் அவர்களே, இந்த கல்முனை வடக்கு தமிழ் பிரதேச செயலகத்தை தர முயற்சிகள் தொடர்பானது அதாவது இந்த கல்முனை தமிழ் பிரதேச செயலகத்தை தர முயற்சிகள் தொடர்பாக அந்த மக்களது நீண்டகால கோரிக்கையாக இருப்பது அது ஒரு நியாயமான விடயம். ஆனபடியினால் அரசாங்கம் அதை நிச்சயமாக விரைவில் அந்த பிரச்சனையை தீர்க்க வேண்டும். இதை இனவாத சாயம் பூசி எந்த தரப்பால், தமிழ் தரப்பாக இருக்கலாம் அல்லது முஸ்லீம் தரப்பாக இருக்கலாம், இது ஒரு இனவாத சாயம் பூசக்கூடாது. அதே நேரத்தில் நிலத்தொடர்பற்ற நிலப்பகுதிகள் என்று சொல்லி ஒரு பொய்யான காரணம் சொல்லப்படுகின்றது. ஆனால் இப்ப தீவு பகுதிகளை எடுத்தால் அங்கு நில தொடர்பற்ற வகையிலே அந்த பிரதேச செயலகங்கள் இருக்கின்றன. அதுபோல வவுனியா தெற்கு சிங்கள பிரதேச செயலகம் வவுனியாவில் பிறந்து காணப்படுகின்ற சிங்கள கிராமங்கள் உள்ளடக்கியதாக இருக்கின்றது. அதற்கு பல உதாரணங்கள் இருக்கின்றன. இதே போல வெங்கல சட்டி குளத்திலும் அது இருக்கின்றது. இதே போல ஊவா மாகாணத்தில் பண்டாரவலை எல்ல மற்றும் ஹப்புத்தல போன்ற பிரதேச செயலகங்களிலும் இது காணக்கூடியதாக இருக்கின்றன. ஆனபடியினால் நில தொடர்பற்ற பிரதேச செயலகங்கள் என்பது இலங்கையில் வெவ்வேறு பல இடங்களில் இருக்கின்றது என்பதையும் இந்த சந்தர்ப்பத்தில் கூறிவிட விடுகின்றேன்.
டாக்டர் ஹர்ஷ டி சில்வா, யூ ஹேவ் 15 மினிட்ஸ்.
தேங்க் யூ ගරු සභාපතිතුමනි, අද අපි මේ ජාතික තවහීද් ජමාත් තවහීද් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඉබ්‍රාහිම් සංවිධානය, විලයත් අස් සෛලානී සංවිධානය ත්‍රස්තවාදී වැළැක්වීමේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝගය විවාදයට ගන්න අවස්ථාවේදී ඒකට සහයෝගය දෙමින් වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සභාපතිතුමනි, මම මේක හිතලා තමයි මම ලියාගෙන ඇවිල්ලා තියෙනවා අද මේ කතාව. මොකද මම හිතන්නේ මේක වැදගත් දෙයක්. මම වැඩිපුර විනාඩි කිහිපයකට ඉල්ල ගත්තේ මේ දේ කියන්න ඕනෙම නිසා. රටක් විදිහට අද අපි ඉන්නේ තීරණාත්මක සංවිධානයක. අපි අද කරන කියන දේවල් අපි අද කරන කියන දේවල් අනුවයි අනාගත ශ්‍රී ලංකාවේ ගමන නිර්මාණය වෙන්නේ. අපි දරුවන්ගේ අනාගතය තීරණය වෙන්නේ. අපි අද නිවැරදිව කටයුතු නොකළොත් අනාගතය යහපත් වෙන්නේ නැහැ. අපි අද අවස්ථාවයදීව කටයුතු කළොත් අපේ රටේ අනාගතය විනාශ වේවි. මේ නිසා අපේ රටේ ජනතාවට නායකත්වය ලබා දෙන පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් වන අපි සියලු දෙනාටම මේ අවස්ථාවේ විශාල වගකීමක් තියෙනවා. ඩග්ලස් දේවානන්ද ගරු මන්ත්‍රීතුමා කරපු කතාව අහගෙන ඉන්නකොට මට හිතුනේ එදා ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවේ මත නැත්තම් අපේ කලින් තිබිච්ච පාර්ලිමේන්තුවේ හිටපු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දේශපාලනඥයෝ හරි විදියට ඉස්සරහගෙන දුරබලව වැඩ කරා නම් අපිට මේ ප්‍රශ්න වලට අද මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි මම මෙතන අවධාරණය කරන්න යන්නේ ළඟ බලන්න එපා දුර බලන්න කියලා. සභාවතුමනි, පසුගිය 21 වෙනිදා අප්‍රේල් මාසයේ සහරාන් කියන ම්ලේච්ඡ ත්‍රස්තවාදියා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ජන සමාජය භීතියට පත් වුණා. අපිව මරන්න තරම් අපි සහරාන්ලට කරපු වරද මොකද්ද කියලා ජනතාව ප්‍රශ්න කරනවා. ඒක සාධාරණ ප්‍රශ්නයක්. මේ ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් සමාජය දෙස සැකයෙන් බලන්න අනිකුත් ජාතීන් පෙළඹී තිබෙනවා. අවාසනාවකට එම සැකය දිනෙන් දිනට සමහරුන් වැඩි කරමින් තිබෙන බවත් ඔබතුමා දන්නවා. මෙයින් පෙන්වන්නේ සහරාන්ලට ඕන තැනට අපේ සමාජය ගෙන යමින් තියෙනවා කියන එකයි. සමස්ත මුස්ලිම් සමාජය කෙරෙහි සැක සහිත වටපිටාවක් නිර්මාණය කරලා ඇවිලුණු ගින්නට පිදුරු දාන්න සිංහල ජාතිවාදීන්ට අවස්ථාවක් නිර්මාණය කිරීම සහරාන්ලගේ ප්ලෑන් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඇති. මොකද එහෙම වුණොත් විතරයි සහරාන්ලට දිනන්න පුළුවන් වෙන්නේ. මේ නිසා මෙම නව තත්ත්වය බුද්ධිමත්ව කළමනාකරණය කරලා සහරාන්ලගේ අන්තවාදය පරාජය කිරීමට අපිට නොහැකි වුණොත් එය තව තවත් ප්‍රශ්න ජාලාවක ආරම්භයක් බව මම අවධාරණය කරනවා. අද අපි සහරාන්ලගේ සංවිධානය තහනම් කරා. නමුත් සංවිධානය තහනම් කරන එකට වඩා එහාට ගිහිල්ලා බොහෝ දේ අපිට සමාජයක් හැටියට කරන්න තියෙනවා. මේ ප්‍රහාරය වළක්ව ගන්න බැරි වුණා කියලා ඕනම කෙනෙක්ට රජයට බයින්න පුළුවන්. එහෙම කරනවා. නමුත් එම ප්‍රහාරයෙන් පසුව ජන සමාජයේ ගොඩනැගෙන මේ පරිවර්තනය නිසා ශ්‍රී ලංකාවේ අනාගතය අඳුර වනෝති. එහි වගකීම මේ පාර්ලිමේන්තුවේ සිටින අපි සියලු දෙනාටම බාර ගන්න සිද්ධ වෙනවා. දේශපාලනඥයන් බුද්ධිමත්ව කටයුතු කළා නම් අවුරුදු 30ක් විතර අපේ රට විනාශ කරපු LTT යුද්ධය ආරම්භ වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් දේවානන්ද ගරු මන්ත්‍රීතුමා කතා කළා. එදා දකුණේ ඡන්ද පහසුවෙන් ලබා ගන්න දකුණ ඇතම් දේශපාලනඥයන් ජාතිවාදී වපුරනකොට පහසුවෙන් උතුරේ ඡන්ද ලබා ගන්න උතුරේ ඇතම් දේශපාලනඥයන් හරියට ජාතිවාදී වැපිරුවා. මේ සඳහා රටක් විදියට වන්දි ගෙවපු හැටි අපි හැමෝම දන්නවා ගරු සභාපතිතුමනි. මේ නිසා සිංහල දෙමළ මුස්ලිම් ජන සමාජය නියෝජනය කරන මහජන නියෝජිතයන් වන අප සියලු දෙනාටම මේ මොහොතේ විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි ළඟේන මැතිවරණ පෝලිම දිහා බලන්නේ නැතුව, පටු දේශපාලන වාසී බලන්නේ නැතුව රටේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතය දිහා බලලා කටයුතු කරන එක. ඒක තමයි මං කිව්වේ ළඟ බලන්න එපා දුර බලන්න කියලා ගරු සභාපතිතුමනි. ජාතිවාදී අවුස්සලන මැතිවරණ දිනා ගන්න උත්සාහ කරන පිරිසකුත් මේ සමාජයේ ඉන්න බව අපි අද රටේ වෙන දේවල් දැක්කහම අපිට පේනවා. මම මැරුණට පස්සේ මගේ අනුගාමිකයන් වැඩි කරලා දෙන්න කියලා මේ පිරිසට හරියට සහරාන් කොන්ත්‍රාත් එකක් දීලා ගිහිල්ලා වගේ මොවුන් හැසිරෙන. අපි මේ ජාතිවාදයට සහ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් දෙන්න හොඳ නැහැ ගරු සභාපතිතුමනි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් එකමුතුවෙන් ශක්තිමත් ශ්‍රී ලංකාවක් අපට ගොඩනැගීමට අවශ්‍ය නම් අපි මුලින්ම කරන්න ඕනේ මෙම ජාතිවාදීන් සහ ත්‍රස්තවාදීන් පරාජය කරන එක. ලෝකේ බබලන ශ්‍රී ලංකාවක් ඇති කිරීමට නම් අපි මධ්‍යස්ත මතධාරී ශ්‍රී ලාංකේය ජන සමාජය ශක්තිමත් කළ යුතුයි. මම දන්නවා ඔබතුමා ගරු සභාපතිතුමා ඔබතුමා ඉන්නේ මධ්‍යස්තන කියන බව මම හොඳට දන්නවා. මේ කාරණය සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් යන සෑම ජන සමාජයකටම පොදු වෙන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ සිටින සියලු ජාතීන්ට අයත් මහජන නියෝජිතයන් තම ප්‍රජාව තුළ සිටින මධ්‍යස්ථ මතධාරීන් ශක්තිමත් නොකළොත් සමාජයේ තීරක බල ඉදිරියේදී අන්තවාදීන්ගේ සහ ජාතිවාදීන්ගේ අතරපත් වෙනවා. එහෙම වුණොත් අපේ රටේ අනාගතය ඉවර වෙනවා. මම මෙහෙම කියන්නේ වර්තමානයේ සිදුවන දේවල් දිහා බලලයි ගරු සභාපතිතුමනි. දියුණුවට පාර කපන මධ්‍යස්ථ මතධාරී ශ්‍රී ලංකේය සමාජයක් සවිබල ගන්නන්නේ කොහොමද? පළවෙනිවම කරන්න ඕන දේ තමයි අයිත් සහරාන්ලට කිසිදු ඉඩක් නොතැබීම. සහරාන්ලගේ අන්තවාදයට එකතු වන සියලුම ත්‍රස්තවාදීන් විනාශ කර දැමිය යුතුයි ගරු සභාපතිතුමනි. ඒ වගේම සියලුම මුස්ලිම් වරුන් ත්‍රස්තවාදී නොවන බව අපි තේරුම් ගත යුතුයි. යම් කණ්ඩායමක් එවැනි අදහසක් දරනවා නම් අපි ඔවුන්ව පරාජය කළ යුතුයි. එදා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරනකොට මේ රටේ නිදහස ලබා ගන්නකොට සිංහල දෙමළ මුස්ලිම් බර්ග අපි සියලු දෙනාම එකට එකතු වෙලා හිටියේ. ඉදිරියටත් ඒ ආකාරයට එකතු වෙලා හිටියොත් විතරයි අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්නේ. මේ නිසා අපේ රටේ සියලුම ජනතාවට පොදුවන එකම නීතියක් අපි ඉදිරියේ හඳුන්වා දිය යුතුයි. මම මේ කතාව පාස්කිරද බෝම්බෙන් පස්සේ කරපු පළවෙනි කතාවේදී සඳහන් කරා. ඒ වගේම ජාති නාගම් මත පදනම් වූ පාසල් ක්‍රමය අහෝසි කර සියලුම ජාතීන්ට එකට අධ්‍යාපනය ලැබීමට හැකි පාසල් ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. ඩග්ලස් දේවානන්ද ගරු මන්ත්‍රීතුමා කිව්වා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් සිංහල දෙමළ වෙනුවට එදා ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරපු හැටි. ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි, කන්නංගර මහත්තයා ජාතික පාසල් එදා සෙන්ට්‍රල් ස්කූල් සරහා උත්සාහ කරේ ඉංග්‍රීසියෙන් උගන්නන පාසල් ජාලයක් ඇති කරන්න මේ රටේ. නමුත් ඒකට හැකියාවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම වහබ්බාදීන් අන්තවාදය පරාජයට පත් කර මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් සමාජයේ බලය ශක්තිමත් කර ගැනීමට අප විසින් සහයෝගය දිය යුතුයි සභාපතිතුමනි. අපේ රටේ සියලුම ජාතීන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මත කටයුතු කළොත් පමණයි අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්නේ. සෞදි අරාබියාවේ විදියට ලංකාවේ ඉන්න යම් පුරුෂක් උත්සාහ කරනවා නම් එයින් සිදුවන්නේ ශ්‍රී ලාංකේය සමාජයෙන් එම කණ්ඩායම දිනෙන් දින ඈත්වීමයි. එය සමගිය ඇතිකිරීමට අනිවාර්යයෙන්ම බාධාවක්. මේ නිසා මහජන නියෝජිතයන් ලෙස අපි එවැනි කටයුතු වලින් ජනතාව ගලවා ගැනීමට කටයුතු කළ යුතුයි. දේශපාලනඥයන් ලෙස මේ සභාවේ සිටින අපි සියලු දෙනාටම විශාල වගකීමක් තියෙනවා. අපි දිනනවා, පරදිනවා, උපදිනවා, මැරෙනවා. හැබැයි රටක් හැටියට ශ්‍රී ලංකාව අනාගතයට ගමන් කරනවා. අපි රටට ආදරය නම් කළ යුත්තේ මෙවැනි තීරණාත්මක අවස්ථාවල අපගේ පටු දේශපාලන මතවාද අමතක කර පුළුල්ව රට ගැනීම සිදීමයි සභාපතිතුමනි. රටක් විදියට අපි ඉන්න තැන ගැන නිසි අවබෝධයක් අපිට තිබිය යුතුයි. අනාගතයේදී අපිට ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අපට අවබෝධයක් තිබිය යුතුයි. සමාජයක් ලෙස පොදුවේ එවැනි අනතුරු වළක්වා ගැනීමට අපි දේශපාලන ભેදයකින් තොරව කටයුතු කළ යුතුයි. එහෙමයි සභාපතිතුමනි දියුණු බුද්ධිමත් මිනිස්සු වැඩ කරන්නේ. වසර ගණනාවක් පුරා මේ රටේ පාලනය කරපු අපි සියලු දෙනාටම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි වීම නිසා අපගේ සමාජයේ මේ වන විට ප්‍රශ්න ගණනාවකට ගොදුරු වෙලා තියෙනවා. මේ ප්‍රශ්න අපේ ජනතාව දිනපතා ඉදිරිපත් කරනවා. ඒවට පිළිතුරු දෙීම ලේසි නෑ. නමුත් සභාපතිතුමනි, මේවට ජනතාව සනසවන කෙටි පිළිතුරු නෑ. අපි කළ යුත්තේ කැපවීමෙන් මේ රට එක්ව ගොඩනැගීමට කටයුතු කිරීමයි. නමුත් ජනතාව පීඩනයකින් සිටින මෙවැනි සමාජයක ජාති ආගම වැනි කාරණා මතුකර යමකට කෙටිකාලීන දේශපාලන වාසියක් ලබා ගන්න පුළුවන්. මොකද එතකොට ජනතාව බෙදෙනවා. ඒ මත ඔවුන් තීරණ ගන්න පුරුදු වෙනවා. නමුත් සභාපතිතුමනි, එයින් සිද්ධ වෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන් ලෙස අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නොහැකි වීමයි. දේශපාලනඥයන් විදියට මෙවැනි කෙටි ක්‍රම වලින් ඡන්ද දිනන්න නම් පුළුවන් වෙයි. හැබැයි දිනෙන් දිනම රටේ අසමගිය හා බෙදීම වැඩි වී එයින් රට විනාශයට යයි. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන ආර්ථික තත්ත්වයෙන් අපට මේ තියෙන තත්ත්වයක් නැති වෙලා යනවා. මේ නිසා මම මේ සභාවේ සිටින සිංහල දෙමළ මුස්ලිම් සියලුම වාග්හිදු දේශපාලනඥයන් ඉල්ලා සිටින්නේ ඔබලා රටට ආදරේ නම් ජාතිවාදී ආගම්වාදී සාමාන්‍ය මිනිස්සු අතර පතුරවන්න එපා. මම අත්දැකීමෙන් දන්නවා සාමාන්‍ය මිනිසුන්ට ඒව ඕනේ නැහැ. මේ මතවාද ඔවුන් මත බලෙන් පටවන ඒවා. ඒක තමයි ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමාගේ කතාවේ කිව්වේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනයි, දෙමළ ජනතාවගේ ප්‍රශ්න මත දේශපාලනය කරන අයගේ ප්‍රශ්න වෙනයි කියලා. ඒක දෙමළ විතරක් නෙමෙයි, මුස්ලිම් අයටත් එහෙමයි, සිංහල අයටත් එහෙමයි. හරි, ඉතින් ඒ නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ඕනේ කාලා බීලා නිදහසේ ජීවත් වෙන්න. ජාති ආගම ඉස්සරහට දාගෙන මරා ගන්නට වඩා ඔවුන්ට වෙන ප්‍රශ්න තියෙනවා. කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශවල සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකට ජීවත් වෙනවා. එහා ගෙදර සිංහල, මෙහා ගෙදර මුස්ලිම්. සිංහල අවුරුද්දට මුස්ලිම් ගෙවල්ට කැවුම් කොකිස් හරිනවා. රාමසාන් එකට සිංහල ගෙවල් වලට වටලප්පන් එවනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඡන්දයක් කිට්ට වෙනකොට ඇතම් දේශපාලනඥයින් මොවුන් අතර ජාති ආගම පදනම් කරගෙන විරසකයන් නිර්මාණය කරනවා. එහෙමයි කතා නැහැ සභාපතිතුමනි මේ සමගිය බිඳ වැටෙන. ඒ නිසා ජාතීන් අතර සාමය ඇති කිරීම සඳහා දේශපාලනඥයන් අපට දැනන්ත වගකීමක් තියෙනවා. දැනන්ත කාර්යභාරයක් කරන්න තියෙනවා. ඒ වගේම මම ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ ඔබලා විවිධ ජාතීන්ට අයත් වෙන්න පුළුවන්. නමුත් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා එක ජදයක් යටතේ එක දජයක් යටතේ එකට වැඩ කර මේ රට ගොඩගම්. අවස්ථාවාදීන්ගේ බොරු සෝබන කතාවලට අහුවෙලා මේ රටේ අනාගතය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා මම සිර දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. රට විනාශ වුණොත් එයින් එක ජාතියක එක ආගමක පිරිසක් විතරක් බේරෙන්නේ නැහැ. අපි සියලුම දෙනාට එකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. සභාපතිතුමනි, පසුගියදා ත්‍රිනිකායක මහානාහිමිවරුන් ඉතාමත් වැදගත් සාමූහික පණිවිඩයක් නිකුත් කළා. අවසාන වශයෙන් මා පිළිබඳ අවධානය යොමු කරන්න කැමැති. එහිදී ත්‍රිනිකායක මහානාහිමිවරුන්ගේ අවධානය කර හිටියේ සිංහල, දෙමළ, මුස්ලිම් හා අනිකුත් ශ්‍රී ලාංකේය ජන කොටස් එකම බැඳීමකින් යුක්තව කටයුතු කළ යුතු බවයි. පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අසාධාරණ භීෂණකාරී වර්ධනයන් තවදුරටත් සමාජය තුළ වර්ධනය විය යුතු නැති බව මහනාහිමිවරුන් එහිදී කිව්වා. මේ රට මුස්ලිම් ප්‍රජාව සමග අපේ කිසිදු වෛරයක්, අමනාපයක්, නොහොදනෝ කඩුවක් නොමැතිව අපි ඔවුන් සමග සමගියෙන් ජීවත් වූ බවත් ත්‍රිනිකායක මහනාහිමිවරුන් මේ පණිවිඩය මගින් සඳහන් කළා. සභාපතිතුමනි, මෙම අදහස තුලින් පෝෂණය වී වෛරී ගිනිදල් වල නොදැව ශ්‍රී ලංකාව ලෝකයේ සුන්දර රටක් බවට පත් කර ගැනීමේ වගකීම අපට බාර වෙලා තියෙනවා. අපගේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමේ වගකීම අපිට තියෙනවා. ගරු සභාපතිතුමනි, බොහොමත්ම ස්තුතියි.
ගරු කාංචන විජේසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
විනාඩි
8ක් තිබෙනවා.
17ක් තියෙනවා. 18ක් ගරු සභාපතිතුමනි
කතා.
ගරු සභාපතිතුමනි, අද දවසේ විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ ඉදිරිපත් කරපු සංශෝධන කීපය පිළිබඳව සාකච්ඡා කරන මොහොතේ විශේෂයෙන් මතක් කරනවා අද දවස ගත්තම හරියටම පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වෙලා අපි මාස දෙකක් ගත වෙන මොහොත. මේ මාස දෙකක් ගත වෙන මොහොතේ ගරු සභාපතිතුමනි, අපිට තවමත් සැකයක් තියෙනවා මේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳව. අපි එකිනෙකාට විවේචන කරගත්තත් මේ සිද්ධියට මූලික වෙච්ච කරුණු පිළිබඳව ඇත්තම අවධානය යොමු වෙලා තියෙනවද කියන එක. ඒ වගේම තමයි මේ සඳහා වග කිව යුතු පුද්ගලයන් මේ වළක්වා ගැනීමට නොහැකි වෙච්ච කණ්ඩායම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරලා ඒ පිරිස වෙනුවෙන් යම්කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණාද කියන සැකයක් අපි තුල තියෙනවා. ගරු සභාපතිතුමනි, පසුගිය 19 වෙනිදා බදාදා මෞබිම පත්‍රයේ පුවත්පතේ වාර්තා කරනවා පාස්කු ප්‍රහාරයෙන් තුවාලත් දරුවන් 7කගේ හිස්කබල් ඉවත් කරලා ළමයින් වෙනුවෙන් ආධාර දෙන්නයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලයි. ගරු සභාපතිතුමනි, අපි කනගාටු වෙන්න ඕන, ලැජ්ජ වෙන්න ඕන. මේ පාර්ලිමේන්තු ඇතුලේ අපි පරිපූර්ණක ඇස්තමේන්තු මිලියන ගණන් බිලියන ගණන් පරිපූර්ණක ඇස්තමේන්තු සම්මත කරන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කළා තියෙනවා. නමුත් අපි කනගාටු වෙන අද දවසේ ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා එච්.එම්. අබේරත්න මැතිතුමා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනෝ ඒ දරුවන් ජීවත් කිරීමට දරුවන්ගේ ඒ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්න මුදල් ලබා දෙන්න මහජනතාවගෙන් ආධාර ඉල්ලන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අපි දැක්කා මේ ආණ්ඩුව මේ ප්‍රහාරය සිද්ධ වෙලා සති කීපයක් යනකට විවිධ ප්‍රකාශ කරන්න කටයුතු කරා. එක වෙලාවක අපි දැක්කා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා කියනවා සති 3කට පස්සේ 100%ක්ම දැන් මේ ප්‍රශ්නේ 99%ක්ම ඉවර කරලා තියෙන්නේ, තව සුළු කොටසයි තියෙන්නේ මේ ත්‍රස්තවාදය පරාජයටපත් කරලා තියෙන්නේ කියලා. අගමැතිවරයා සහතිකයක් දෙනවා අපි දැක්කා. ඒ වගේම දැක්කා අපි විවිධ මාධ්‍යෙන් වාර්තා කරලා තියෙනවා ත්‍රස්තවාදීන් හැටියට කටයුතු කරපු පිරිසගේ, ඒ ප්‍රහාර දියත් කරපු පිරිසගේ වත්කම් දේපල
ඒ සියලු දේ දහනම් කරලා රුපියල් බිලියන 14ක වත්කම් රාජසන්තක කරලා තියෙනවා මුදල් එක්ක රාජසන්තක කරලා තියෙනවා කියලා ආණ්ඩුවේ විවිධ ඇමතිවරු මන්ත්‍රීවරු නායකයෝ ප්‍රකාශ කරනවා අපි දැක්කා. ගරු සභාපතිතුමනි රුපියල් බිලියන 14ක වත්කම් දේපල රාජසන්තක කරලා තියෙනවා නම් මේ ආණ්ඩුව ඒ ත්‍රස්තවාදීන්ගේ අපි අහන්නේ ඇයි ඒ මුදලවත් පාවිච්චි කරන්න බැරි මේ අසරණතාවයට පත් වෙච්ච ප්‍රහාර ලක් වෙච්ච දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන්න. අද දවස වෙන විටත් ඒ මියගිය පුද්ගලයන්ට ලබා දීලා තියෙන ආධාර මොනවද? පෞල්වල සමාජිකයන්ට තුවාල ලැබූ පිරිසට ලබා දීලා තියෙන ආධාරය මොකද්ද? ඔවුන්ට අනාගතේ රැකවරණය වෙනුවෙන් මෙන් කළ තියෙන මුදල මොකද්ද? එනිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂම හර්ෂ සිල්ලා ඇමතුමත් ඉන්න වෙලාවේ ඔබතුම ආර්ථිකය පිළිබඳව ඒ අමාත්‍යංශෙත් එක්ක කටයුතු කරන ඇමතිවරයෙක් මේ පිළිබඳව කතා කරන ඇමතිවරයෙක් හැටියට අඩුම තරමේ ආණ්ඩුවේ ප්‍රචාරක වියදම් වලින් වෙන් කරන මුදලින් කොටසක් හරි වෙන් කරොත් එහෙම මේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන්න ඒ මුදල යොදව ගන්න පුළුවන් වෙනවා. එනිසා ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. ගරු සභාපතිතුමනි ඒ වගේම අපි දැක්කා මේ පාර්ලිමේන්තුව ඇතුලේ තේරීම් කාරක සභාවක් පත් වෙනවා. තේරීම් කාරක සභාවේ මුල් අවස්ථාවේ යෝජනා වෙනකොට පක්ෂ විපක්ෂ සියලු දෙනා ඒ සඳහා අත්සන් කරේ එදා දවසේ මේ තේරීම් කාරක සභාව තුළින් මේට වගකිය යුතු ඒ වගේම පැහැර වගකීම් පැහැරහැර පුද්ගලයන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වලා දනුවම් දෙන්න පුළුවන් ස්වාධීන කමිටුවක් පත් වෙයි කියලා. නමුත් අපි අද කනගාටු වෙනවා සමහර මාධ්‍ය සමහරලාට අපි රාත්‍රී මාධ්‍ය දිහා බැලුවම අපි ප්‍රවෘත්ති දිහා බැලුවම අපි කනගාටු වෙනවා. අද මේ පාස්කු ප්‍රහාරයට වගකිය යුතු පුද්ගලයන් මේ වගකීම පැහැරහැර පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට අද ඊට පස්සේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව පරීක්ෂණ ඉක්මන් කරලා තියෙනවා. අපි දැක්ක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කැඳවුණා. රත්නසිරි මැතිතුමාව කැඳවලා චක්‍රලේඛය පිළිබඳව පැය ගාණක් ප්‍රශ්න කරනවා අපි දැක්කා. අපි දැක්කා ඊයේ දවසේ මාධ්‍යෙන් වාර්තා කරලා තියෙනවා නීතිපතිවරයා නිර්දේශ කළා තියෙනවා කියලා. විජිත මලලගොඩ ජනාධිපති විමර්ශන කමිටුවෙන් නිර්දේශ මත පොලිස් නිලධාරීන් 9 දෙනෙක්ට පමණක් නීතිය ක්‍රියාත්මක කරන්න චෝදනා ගොනු කරන්න නිර්දේශ කරනවා කියලා. ගරු සභාපතිතුමනි මේ තොරතුරු ලැබිලා sannivedane නොවුනේ කාගෙන්ද කියන එක පිළිබඳව මේ රටේ පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි මේ රටේ ජනතාව හොඳ අවබෝධයකින් ඉන්නවා. එදා දවසේ ඉන්දියානු ඔත්තු සේවෙන් ඒ ලබා දීපු තොරතුරු පහලට ගලාගෙන ආපු නැති නිසා තමයි එදා දවසේ ඒ වෙනුවෙන් කටයුතු නොකරපු නිසා තමයි එදා දවසේ දේශපාලන නායකත්වය ලබා නොදීපු නිසා තමයි එදා දවසේ මේ ප්‍රහාරය සිද්ධ වුණේ වළක්ව ගන්න බැරි වුණේ කියන එක මෙරටේ මුළු මහත් ජනතාවම දන්නා කාරණයක්. අද දවස වන විට තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා ආරක්ෂක කටයුතු පිළිබඳව ඇමතිවරයා හැටියට කටයුතු කරන ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා අගමැතිවරයා එකම එක කැබිනට් ඇමතිවරයෙක් ගෙනල්ලා මේ සඳහා අවශ්‍ය ප්‍රශ්න කිරීම කරන්න අද වෙනකන් තේරීම් කාරක සභාව අපොහොසත් වෙලා තිනවා. මාස දෙකක් පිරීලත් ඒ වෙනුවෙන් ප්‍රශ්න සටහන් කරගන්න අපොහොසත් වෙලා තිනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි දැක්ක ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා ඉන්දියාවේ රෝත්තු සේවයේ යම් කිසි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මැද පෙරදිග තිබුණු මේ IS ත්‍රස්තවාදයේ ව්‍යාප්තිය ඉන්දියාවටත් ලංකාවටත් ඒ බලපෑමක් ඇති වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා කියලා. ගරු සභාපතිතුමනි මේ ලංකාවට එල්ල වෙච්ච ප්‍රහාරය පිළිබඳව මූලික තොරතුරු ලබා දුන්නේ ඉන්දියානු රෝහත්තු සේවය. ඒ රෝහත්තු සේවයේ අවස්ථා ගණනාවකදී අපේ ආණ්ඩුවට විස්තර ලබා දීලා තියෙනවා. අපිට අනාවරණය වුණා කරුණුවලදී අවසාන මොහොතේ 21 වෙනිදා උදේ පාන්දර 6:40 ට දුරකථන ඇමතුමක් ආවා කියලා මේ තොරතුරු වාර්තා කළා. දැන් රෝහත්තු සේවයම කියනවා නම් ඉන්දියාවට ලංකාවට මේ අවදානම තියෙනවා කියලා අපි අහන්න කැමති ආණ්ඩුවෙන් විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉන්න නායක දෙන්න කියනවා රට ආරක්ෂිතයි 99ක් මේක පරාජයපත් කළ තියෙන්නේ සියලු දෙනා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා. එහෙනම් මේ රටේ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න පුළුවන්ද කියලා අපිට සැකයක් තියෙනවා. එදා දවසේ ඒ රෝහත්තු සේවයම තමයි මේ අනාවරණ කිරීම කටයුතු කරපු ඒ ඔත්තු සේවයෙන්ම නැවත වතාවක් කියනකට ඉන්දියාවට සහ ලංකාවට ඒ පිළිබඳ අවධානමක් තියෙනවා කියලා. ඒ නිසා ඒ පිළිබඳවත් මේ සභාවේ ගරු අවධානය යොමු කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුව ඇතුලේ පහුගිය දින කීපෙම මේ රටේ රාජ්‍ය පාලනයට ඇමරිකාවේ මැදිහත් වීම ගැන කතා කරා. අපි කනගාටු රත්නම පාර්ලිමේන්තුවේ උපදේශකෙක් වශයෙන් පත් කරලා තියෙන ප්‍රසාද් කාර්යවසම් මැතිතුමාට අපි උපදේශකෙක් හැටියට පත් කරගත්ත එක නෙමෙයි අපේ තියෙන විවේචනය. පාර්ලිමේන්තුවේ උපදේශකෙක් වශයෙන් පත් වූ කරද්දී එතුමාට පඩි ගෙවන්නේ කොහෙන්ද කියන එක පිළිබඳව තමයි අපේ විවේචනය තියෙන්නේ. ඇමරිකාවේ යම්කිසි සංවිධානයකින් රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවට අනුබද්ධ සංවිධානයකින් යම්කිසි පුද්ගලයෙක්ට පඩි ගෙවලා ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උපදේශකයෙක් හැටියට කටයුතු කරනවා නම් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙන ස්වාධීනත්වයට මොන බලපෑම පිළිබඳව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇමරිකානු රාජ්‍යයේ බලපෑම පිළිබඳව දිගින් දිගටම කරුණු අනාවරණය වුණා. ගරු සභාපතිතුමනි 2016 අවුරුද්දේ ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවේ වාර්තාවක කියනෝ ජෝන් කෙරි හිටපු තානාපතිවරයා, ඒ වගේම රාජ්‍ය ලේකම්වරයා, අතිරේක රාජ්‍ය ලේකම්වරයා, ආසියානු කලාපේ බාරව හිටපු පුද්ගලයා එදා දවසේ කියනවා ඒ වාර්තාවකින් 2016 අවුරුද්දේදී ඒ වාර්තාව කියනෝ 2015 අවුරුද්දේ ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ මියන්මාරය කියන රටවල් තුනේ ආණ්ඩු පාලනය වෙනස් කිරීම සඳහා ඩොලර් මිලියන 585ක මුදලක් ඇමරිකානු රාජ්‍ය වියදම් කළා තියෙනවා කියලා. මේ ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවේ වාර්තාවෙන් කියවෙන්නේ. එදා එහෙම වාර්තාවෙන් කියනවා නම් අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. ප්‍රසාද් කාර්යවසම් මැතිතුමා අපේ ආණ්ඩුවේ කාලේ පත් කරන්න නැති ඇමරිකානු යම්කිසි තානාපති කාර්යයකට. නමුත් එදා තානාපති කාර්යභාරයක් වෙනුවෙන් අපේ ආණ්ඩුවෙන් පත් කරද්දී ගරු සභාපතිතුමනි පඩිය ගෙව්වේ ලංකාවේ ආණ්ඩුවෙන්, ඇමරිකාවෙන් නෙමෙයි. අද දවසේ එතුමාව ලංකාවේ පාර්ලිමේන්තු උපදේශකෙක් හැටියට පත් කළා. පඩිය ගෙවන්නේ, වේතන කටයුතු ගෙවන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව හරහා එන සමාගමක් කරා. එනිසා එතුමත් මේ කටයුත්තට එදා ඩොලර් මිලියන 585ක් වියදම් කළා. ආණ්ඩු පෙරලියක් කරන්න කඩරපු කටයුත්තේදී ප්‍රසාද් කාර්යවසම් මැතිතුමත් කොන්නක හිටියද කියන සැකේ අපිට තියෙනවා. මේ එක අවස්ථාවක් නෙමෙයි. මේ රාජ්‍ය ඇමරිකානු රාජ්‍ය ලංකාවේ රාජ්‍ය පාලනට මැදිහත් වෙච්ච එක අවස්ථාවක් විතරයි. ගරු සභාපතිතුමනි අපිට තව වාර්තා වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ මැතිවරණ කොමිසම් සභාවටත් යම්කිසි පුද්ගලයෙක්ගේ මැදිහත් වීමක් තියෙනවා. මැතිවරණ කොමිසම් සභාවේ කටයුතු වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය යම්කිසි ආයතනයක් අද දවස වෙනකොට උපදේශක කටයුතු මේ පරිගණක දත්ත සියල්ල අලුත් වැඩියා කරන්න, පරිගණක පුහුණුව ලබා දෙන්න, මේ සියලු දේ කරන්නත් මැදිහත් වෙන ආයතනයක් අදපත් කරලා තියෙනවා. මේ ආයතනයේ ඉන්නවා වාසු මෝහන් කියන පුද්ගලයෙක්. ඒ වාසු මෝහන් කියන පුද්ගලයා තමයි පහුගිය අවුරුදු 5 අවස්ථා කීපකදී ඇවිල්ලා 2015 ගෙන්නගෙන තියෙනවා. 2015 ඇවිල්ලා ඇමරිකානු රජයෙන් මුදල් ගෙවලා අපේ ලංකාවේ තියෙන මැතිවන් කොමිසම් දෙපාර්තමේන්තුවට එවකට තිබුණු දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්න, අලුත් වැඩියා කටයුතු කරන්න, පරිගණක පුහුණුව දෙන්න මේ සියලු කටයුතු කරලා තියෙනවා. දැන් ජනාධිපතිවරණයට තව මාස කීපයක් තියෙන්නේ. දැන් ආයෙ ඇවිල්ලා ඉන්නවා. නැවත ඇවිල්ලා මේ මැතිවරණ කොමිසම් සභාවේ ඇතුළේ තියෙන පරිගණක වලට ඇතුළත් වෙනවා. මුර්ගනාන්ද හදනවා අලුත් ඒවා, අලුත් තාක්ෂණය දෙනවා කියලා විවිධ වැඩමුළු කරනවා. අපිට සැකයක් තියෙනවා නැවත වතාවක් මේ යන්න හදන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව හරහා තියෙන මේ ආයතන හරහා ඇමරිකාවේ බලපෑමට ඊළඟ මැතිවරණෙත් යම්කිසි බලපෑමක් කරන්නද කියලා මැතිවරණ කොමිසම් සභාව හරහා. විශේෂ පිළිබඳ අපේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න. මේ ඇමරිකාවේ තියෙන යම් ආයතනයක් එක කරන ගනුදෙනුව මොකද්ද? ලංකාවේ තියෙන අපි දන්නවා වැඩමුළු වලට ඕන තරම් ලංකාවේ ආණ්ඩුවෙන් මුදල් ගෙවලා සහභාගී කරන වැඩමුළු තියෙනවා. නමුත් ඇමරිකාවෙන්ම ගෙවලා, ඇමරිකාවෙම නියෝජිත වෙලා ඒ පුද්ගලයාවිලා ලංකාවේ මෙතරම් ආදරයකින් කරන කාර්යභාරය මොකද්ද? මේ දෙවැනි අවස්ථාව මෙපමණක් නෙමෙයි කරු කතා සභාපතිතුමනි. අපි පහුගිය දවසේ දැක්කා උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමත් ශාන් සේමසිංහ මන්ත්‍රීතුමත් අනාවරණයක් කරා. ඒ අනාවරණේ ඔවුන් දෙදෙනාම කිව්ව පැහැදිලිව ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව හරහා, ඇමරිකානු අධිකරණ පද්ධතිය හරහා, ඇමරිකානු තානාපති කාර්යාලයත් එක්ක ඒකාබද්ධ වෙලා ලංකාවේ විනිසුරුවන්ටත් පුහුණුව ලබා දෙන වැඩමුළු කීපයක් පවත්වලා දෙනවා පහුගිය අවුරුදු කීප ඇතුලේ. මීට සති කීපකට ඉස්සෙල්ලා ගරු සභාපතිතුමනි පෙබරවාරි මාසේ 15 වෙනිදා 2019 අවුරුද්දේ, පෙබරවාරි මාසේ 15 වෙනිදා 2019 අවුරුද්දේ ඇමරිකානු US Department of Justice ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් එවනෝ ලිපියක් එවනෝ ලංකාවේ එවකට හිටපු අගවිනිසුරු HNJ පෙරේරා මැතිතුමාට. HNJ පෙරේරා මැතිතුමාට එවලා ලියුමක් එවලා කියනෝ ඉල්ලීමක් කරනෝ ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව හරහා, අධිකරණ දෙපාර්තමේන්තුව හරහා ඔවුන් මුදල් වියදම් කරන්න සූදානම්ව ඉන්නෝ. ශ්‍රේෂ්ඨ අධිකරණය සහ ඇපල් අධිකරණයේ විනිසුරුවන් 6 බැගින් 12 දෙනෙක් කැමන් ඇමරිකාවේ පුහුණුවක් සඳහා කියලා 12 දෙනෙක් සඳහා පුහුණුවට ආරාධනා කරනවා. ආරාධනා කරන්නේ කවුද? මේ ආරාධනාව කරනෝ පැට්‍රික් ජේ ඊලස් කියන පුද්ගලයා, ඇමරිකානු තානාපති කාර්යාලයේ අනුබද්ධව සේවය කරන පුද්ගලෙක්. ඒ ඉල්ලීම කළා කියනෝ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවන් 6 දෙනයි, ඇපල් අධිකරණයේ විනිසුරුවන් 6 දෙනයි එවන්න ඇමරිකාවට පුහුණුවට සඳහා කියලා. ඒ යවන ගමන් කියනෝ එක පැත්තකින් ඒ පුද්ගලයා ඉල්ලීමක් කරනෝ අගමිනිසුරවරයාගෙන් මේ සඳහා සම්බන්ධීකරණය කරන්නත් ඔබ සුදුසුයි කියලා හිතනෝ නම් නම් කරනෝ විනිසුරුවන් දෙන්නෙක්ව. ප්‍රීති සූරසේන සහ අර්ජුන ඔබේසේකර විනිසුරුවන් දෙන්නත් එක්ක ඕන්නම් මම වැඩිදුරට මේ සම්බන්ධ කරගෙන යන්නම් කියලා. ගරු සභාපතිතුමනි, කොහොමද ඇමරිකාවේ යම්කිසි පුහුණුවකට එවනෝ නම් යම්කිසි කටයුත්තකට මේ පැට්‍රික් ඊලස් කියන පුද්ගලයා ඇමරිකානු තානාපති කාර්යාලයේ කොහොමද කියන්නේ මම සම්බන්ධීකරණ කටයුතු කරන්නම් මෙන්න අහවල් විනිශ්චයකරුවන් දෙදෙනා සමග කියලා. ඒකත් නෙමේ ගැටලුව ගරු සභාපතිතුමනි. මේ පුහුණුව සඳහා 12 දෙනෙක් එවන්න කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණේ සහ අපිල් අධිකරණේ විනිසුරුවන් 12 දෙනෙක්. හැබැයි කවුද යවන්නේ ලංකාවෙන්? ලංකාවෙන් යවනවා මහාධිකරණ විනිසුරුව 3 දෙනෙක්. මහාධිකරණ විනිසුරුව 3 දෙනා වෙන කවුරුවත් නෙවෙයි, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ වර්තමානයේ විශේෂ මහාධිකරණේ නඩුව අහන විනිසුරුවන් 3 දෙනා. ශ්‍රේෂ්ඨ අධිකරණේ විනිසුරුවන් 3 දෙනෙක් 6 දෙනෙක්, අපිල් අධිකරණේ 6 දෙනෙක් යවන්න කියනකට යවන්නේ මහාධිකරණේ විනිසුරුවන් 3 දෙනෙක්. වෙන මොනවත් නෙවෙයි ගරු සභාපතිතුමනි, මේ සැකේ අපි තවදුරටත් වර්ධනය වෙනවා. ඇමරිකාවේ මැදිහත් වීම තුලින් මෙරටේ පාර්ලිමේන්තුව එක පැත්තකින් දැන් ඇඟිල්ල ගහලා තියෙනවා. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ කටයුතු වලට මැදිහත් වෙලා තියෙනවා විතරක් නෙමෙයි, මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු වලට මැදිහත් වෙලා තියෙනවා. අධිකරණයටත් ඇමරිකානු දෙපාර්තමේන්තුව හරහා, රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව හරහා ඒ මුදල් පොම්ප කරන නිසා අතුරත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට තියෙන මැදිහත් ඇමරිකානු මැදිහත් වීම ගැන අපි කරුණාවනාවරණය කරන්න ඕනේ නැහැ. අපි මුලින් ඉඳලා දැක්කා මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච පළවෙනි අවස්ථාවේ මොකද කරේ? මංගල සමර රැමතුමා, ඒකට විදේශ කටයුතු අමාත්‍යවරයා, ඇමරිකාවත් එක්ක සමනුග්‍රහකත්වයේ දක්වපු යෝජනාවක් ගෙනව මානව හිමිකම් කවුන්සලයේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා කවුරුවත් නොදන්නවම. මේ පාර්ලිමේන්තුව දැනගෙන හිටියේ නැහැ. මේ සියලු කටයුතු එදා සිද්ධ වුණේ ඒ ඇමරිකානු න්‍යායපත්‍රයට. අද දවසේ අපිට කරු සැකයක් තියෙනවා ගරු සභාපතිතුමනි, මේ කටයුතු හරහා එක පැත්තකින් කියනවා මේ ත්‍රස්තවාදය ව්‍යාප්ත වෙලා තියෙන්නේ IS සංවිධානයේ ත්‍රස්තවාදය පරාජයපත් කරන්න නම් ඇමරිකානු සහය ඕන කියලා. අපි දැක්කා FBI එකෙන් ආවා, අපි දැක්කා විදේශ පුහුණු වලත් බොහෝ දෙනෙක් මෙහෙවිල හිටියා. හිල්ටන් හෝටලයේ මාස දෙකක් තිස්සේ බදු අරගෙන වහගෙන ඉන්නෝ අද දවස වෙන මේටත්. අපි දන්නේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. සභානායකතුමා එක අවස්ථාවක උත්තර දුන්නා, ඇවිල්ලා තුවක්කු අරගෙන එන්න නැත්නම් කොහොමද බටව ක්‍රියාත්මක වෙන්නේ කියලා. අවියායුධ අරගෙන එන්න මේ ලංකාවේ භූමියට අවියායුධ අරගෙන එන්න කාටවත් එහෙම නීත්‍යානුකූලව ඒ අවසරය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ පිටරට ඉන්න යුද හමුදාවකට කරු සභාපතිතුමනි. අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම ඇමරිකාව එක පැත්තකින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර කරගත්ත ඔවුන්ගේ නාවික කේන්ද්‍රස්ථානයේ ගොඩනගා ගන්නේ කොහෙද කියන එක පිළිබඳව විපරම් කරගෙන හිටියේ. ඔවුන්ට තිබුණු මුරිස දූපතේ තිබුණු ඩියගෝ ගාසියා කියන ඒ දූපත 1900 මට මතක විදිහට කරු සභාපතිතුමනි 32 පමණ ලැබිච්ච දූපත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ලැබිච්ච දූපත තමයි ඔවුන් පාවිච්චි කරේ පළවෙනි ලෝක යුද්ධෙ, දෙවෙනි ලෝක යුද්ධෙ, ඒ වගේම පහුගිය කාලේ සිදුවෙච්ච මැද පෙරදිග සිදුවෙච්ච යුද සංග්‍රාම කටයුතු වලට, ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ, සිරියාවේ මේ සියලු කටයුතු වලට. නමුත් පහුගිය දවසේ ජාත්‍යන්තර යුද අධිකරණයෙන් දුන්න තීන්දුවක් දුන්නා, මානව හිමිකම් අධිකරණයෙන් දුන්නා, ඉහළම අධිකරණයෙන් තීන්දුවක් දුන්නා ඒ දූපතේ අයිතිය මුරිස දූපතට මුරිස රාජ්‍යයට නැවත ලබා ගත යුතුයි කියලා. ඒ දූපතේ අයිතිය නැති වුණාට පස්සේ අද ඇමරිකාවට ඉන්දියන් සාගරයේ නාවික කේන්ද්‍රස්ථානයක් නොමැතිලා තියෙනවා. මේ පහුගිය කාලේ පුරාවටම ඇමරිකාවේ මේ මැදිහත් වීම කරේ මේ රටට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නද නැත්නම් ඔවුන්ගේ අවශ්‍ය යුද කේන්ද්‍රස්ථානය ත්‍රිකුණාමලයේ කේන්ද්‍ර කරගෙන ඇති කරන්නද කියන සාධාරණ සැකය අපිට තියෙනවා. පහුගිය කාලේ පුරාවටම
තව විනාඩි දෙකක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, මම සුසීල් ප්‍රේමජාන තමතුමාගේ වෙලාවත් ගන්නවා. ගරු සභාපතිතුමනි, එනිසා ඒ සාධාරණ සැකය අපි තුල තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් මේ ත්‍රස්තවාදී පනත වෙන්න පුළුවන්, මේ පාර්ලිමේන්තුවල ගෙන පනත් වෙන්න පුළුවන්, මේ පනත් සියල්ලම පාවිච්චි කරේ විපක්ෂයේ ඉන්න දේශපාලන කණ්ඩායම් දඩයම් කරන්න. දැන් ආණ්ඩුවේ අද දවස වෙනකොට අපිට කියන්න කොහෙද ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා, ප්‍රහාරයේ වගකීම් පැහැරලා තියෙනවා කියලා කියල තියෙනවා. හැබැයි රාජ්‍ය නිලධාරීන් ඇරෙන්න ආණ්ඩුවේ වගකීම් යුතු ඇමතිවරයෙක් කොහෙද ගෙනියලා තියෙන්නේ? අධිකරණයකට ප්‍රශ්න කරන්න හරි නඩුවක් ගොනු කරන්න හරි එදා දවසේ අපේ ආණ්ඩුවේ හිටපු කටයුතු කරපු ඇමතිවරුන්ට කොහොමද චෝදනා කරේ? කැරම් බෝඩ් වෙන්න පුළුවන්, විවිධ දේවල් වෙන්න පුළුවන්, සත්වස භාණ්ඩ ටික වෙන්න පුළුවන්. මහින්දානන්ද අලුත්ගමගේට නිලධාරින්ට නේ නඩු දැම්මේ. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට නඩු දැම්මේ ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයාට, විමල් වීරවංශ ඇමතිවරයාට, වග කිව යුතුයි කිව්ව ඇමතිවරයා. එහෙම දාලා තමයි රිමාන්ඩ් කරලා නඩු අහන්න පටන් ගත්තේ. අද වෙනකොට මේ පොලිස් නිලධාරින් ගේනෝ, හැබැයි පොලිසිය බාර ඇමතිවරයා නැහැ. අද ආරක්ෂක ලේකම්වරයා ගේනෝ නඩු දානෝ, හැබැයි ආරක්ෂක අමාත්‍යාංශයේ බාර ඇමතිවරයා නැහැ. කැබිනට් මණ්ඩලයේ කිසිම සාමාජිකෙක් නැහැ. සතස ආයතනයේ පුද්ගලයෝ ගේනෝ කට උත්තර ගන්නෝ, හැබැයි සතස බාරව හිටපු ඇමතිවරයා ගේන්නේ නැහැ. මේ ආණ්ඩුව යටතේ එහෙම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමකුත් නැහැ. පහුගිය දවසේ කරු සභාපතිතුමනි අපි රංජිත් සොයිසමන්තුමාට මේ වගේම දෙයක් සිද්ධ වුණා. රංජිත් සොයිසමන්තුමා එදා 2000 අවුරුද්දේ වෙච්ච සිද්ධියක් නිසා 2000 අවුරුද්දේ නඩුවක් ගොනු කරනවා රත්නපුර මහාධිකරණේ. ඒ 2000 අවුරුද්දේ ගොනු කරපු නඩුව 2009 අවුරුද්ද වෙන 2010 අවුරුද්ද නීතිපතිවරයා උපදෙස් දෙවනවා. මේ නඩුව ගෙනියන්න සාක්ෂි නැහැ, ඒ නිසා මේ නඩුව නිෂ්ප්‍රභා කරන්න කියලා 2010 අවුරුද්ද නිෂ්ප්‍රභා වෙනවා. 2015 අවුරුද්දේ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ නැවත ඒ නඩුව ඒ කරුණු වලින්ම ගොනු කරනවා රත්නපුර මහාධිකරණේ. 2015 ගොනු වෙච්ච නඩුවෙත් 2019 ජුනි මාසේ 12 වෙනිදා කියනවා අධිකරණයට එන්න නඩුව ගෙනියන්න කාරණා නැහැ, නිෂ්ප්‍රභා කරන්න තියෙන කියලා. හැබැයි නිෂ්ප්‍රභා කරන දවසේම විනාඩි 5කට ඉස්සෙල්ලා ඒ කරුණු වලින්ම තව නඩුවක් ගොනු කරනවා ඒ අධිකරණයම අර තිබ්බ නඩුව නිෂ්ප්‍රභා කළා දානවා. ගරු සභාපතිතුමනි, නිෂ්ප්‍රභා කරනවා විතරක් නෙමෙයි, සිතාසි යවන්නේ නැතුව නඩුව පිළිබඳව දැනුවත් කරන්නේ නැතුව එදා ඒ මහාධිකරණයේ හිටපු විනිසුරවරයා ඒ අලුත් නඩුවට අප දෙන්න නියම කල්ලි වල කියනෝ අප මුදල තැන්පත් කරේ නැත්නම්, අප මුදල ගෙව්වේ නැත්නම් අද බවසේ බන්ධනාගාරගත වෙනවා කියලා. රංජිත් සොයිසමන්තුමත් නම දෙන ඇතුළු කණ්ඩායම චෝදනා වෙලෙස නම දෙන එදා මුදල් හොයාගෙන අප තැන්පත් කරේ නැත්නම් අද දවසේ ත්‍රිමාන් බන්ධනාගාරේ ඉන්නේ. ඒ කියන්නේ මේ පුදුම සහගත වෙන කාරණාව 2019 ජුනි මාසේ 12 වෙනිදා ඒ නඩුවට එන්න කියලා කියන්නේ නිෂ්ප්‍රභා කරන්න. හැබැයි 2019 ජුනි මාසේ 11 වෙනිදා රාත්‍රී කාලේ ගිහිල්ලා අලුත් නඩුව ලියාපදිංචි කරනෝ, අර නඩුව නිෂ්ප්‍රභා කරන විනාඩි 5කට ඉස්සෙල්ලා අලුත් නඩුව ගොනු කරනෝ අධිකරණය ඇතුලේ. හැබැයි මේ අධිකරණ කටයුත්තේ තියෙනෝ යම්කිසි ක්‍රමවේදයක්. ඔත්තේ අංකවලට තියෙනෝ එක මහාධිකරණයක්, ඉරට්ටේ අංකවලට තියෙනෝ එක මහාධිකරණයක් රත්නපුරේ 1 සහ 2. දැන් මේ නඩුව ගොනු කරලා තියෙන විදියට මේ නඩුව යන්න ඕන ඉරට්ටේ අංකයක් නිසා යන්න ඕන දෙවනි මහාධිකරණයට, රත්නපුර අංක 2 මහාධිකරණයට. හැබැයි ඒකත් වෙනස් කරලි බලලා අර තිබුණු මහාධිකරණයටම තිබුණු විනිසුරයා ගාරටම අංක 1 අධිකරණයටම තමයි මේ නඩු කටයුතු යොදන්නේ. අපිට සාධාරණ සැකයක් තියෙනවා තලතාතු ගෝරළ ඇමතුමිය දිස්ත්‍රික්කේ නියෝජනය කරා. අධිකරණ ඇමතුමිය එතුමිය පහුගිය දවස්වල කරපු ප්‍රකාශ දිහා බැලුවම බොහොත්ුවේ ජනාධිපති අපේක්ෂකයා නියත වශයෙන්ම රිමාන්ඩ් හිසිරගත කරනවා කියන ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් අධිකරණ ඇමතිවරියට අපිට සාධාරණ සැකයක් තියෙනවා. තමන්ගේ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන විරුද්ධව දේශපාලනය කරන රංජිත් සොයිසමන්තුමාටත් ඊට වැඩිය බලපෑමක් එල්ල වෙනවද කියලා. මේක තමයි අද මේ රටේ අධිකරණයට පාර්ලිමේන්තුවට මේ සියලුම ස්වාධීනයි කියන ආයතන වලට එල්ලෙන බලපෑම. අපි දැක්කා පහුගිය කාලේ මේ ආණ්ඩුව බලයට පත් වෙලා 19 වෙනි සංශෝධන යටද කියලා ස්වාධීන කමිෂන් සභාව බිහි කරනවායි කියන පණිවිඩයෙන් තමයි එදා මැතිවරණ කොමිෂන් සභාව, අල්ලස් දූෂණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභාව ගණනාවක් බිහි කරේ. අපිම ගිහිල්ලා පැමිණිල්ල කරලා තියෙනවා කරු සභාපතිතුමනි මේ කොමිෂන් සභාවලට, මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට විරුද්ධව සාක්ෂි සහිතව ලිපිගොනු සහිතව අපි ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අද වෙනකන් ඒ නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. අඩුම ධර්මය අපොහොසත් වෙලා තියෙනවා. අල්ලස් දූෂණ කොමිෂන් සභාව අද දවස වෙනකන් ප්‍රකාශයක් සටහන් කරගන්න ඒ හිටපු ඇමතිවරයෙක් කෙනෙක්වත් ගෙන්නන්න මේ පාර්ලිමේන්තුවම කරන තියෙන කෝප් කමිටුවෙන් එදා දවසේ නිර්දේශයක් දුන්නා. අගමැතිවරයා රවි කරුණානායක ඇමතිවරයා ඇතුළු මේ ආණ්ඩුවේ හිටපු කීප දෙනෙක් එදා බැඳුම් කර වංචාවේ වග කිව යුතුයි කියලා. හැබැයි විශේෂ මහාධිකරණයේ නඩු පවරනෝ, විශේෂ නහාධිකරණයේ නඩු පවරනට කාටද පවරන්නේ? අගමැතිවරයා අයින් කරනවා, රවි කරුණානායක ඇමතිවරයා අයින් කරනවා, කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා අයින් කරනවා. අයින් කරලා නිලධාරීන්ට පමණක් ඒ නඩු කටයුතු පැවරනවා. මේක තමයි ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය. එනිසා අපි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ තහනම් කරපු සංවිධාන තුනත්. අපි හිතනවා එදා දවසේ සතියක් පමණ කාලයක් ගියා මේ ආණ්ඩුවට ඒ වෙනුනුත් කටයුතු කරන්න. අපි පුදුම වෙන්න එක පැත්තකින් පාස්කු විරුද්ධ ප්‍රහාරය එල්ල වෙලා පැය 18කට වැඩි ප්‍රමාණයක් යනවා ජනාධිපතිවරයාට සිංගප්පූරුවේ ඉඳලා ලංකාවට එන්න. ජනාධිපතිවරයාට ඇවිල්ලා අගමැතිවරයාට ඇවිල්ලා මේ පිළිබඳව වගකීම ගන්න දින 3කට වැඩි කාලයක් යනවා කට ඇරලා කියන්න මේ වගකීම රාජ්‍යයක් හිරේ බාර ගන්නවා කියලා. හැබැයි අපි දැක්ක සමහර ඇමතිවරු මාධ්‍ය වීරයෝ වෙන්න බලනවා. සමහරු ජනාධිපති සිහින තියාගෙන ඉන්නවා. ඒ සිහින තියාගෙන ඉන්න කට්ටිය අපි දැක්කා කියලා කියනවා. අපි දෙනවා මෙන්න මේ මුදල දෙනවා. සියලු දෙනා බලා ගන්නවා. මෙන්න වන්දි මුදල් දෙනවා. ඕන තරම් සෞඛ්‍ය පහසුකම් තියෙනවා. ගෙවල් හදලා දෙනවා. මෙහෙම කියපු ආණ්ඩුව අද වෙනකන් අප හොසත් වෙලා තියෙනවා. ඒ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට හිතවතුන්ට පෞල්වල සමාජිකයන්ට ඒ තුවාල වෙලා අද දවසෙත් මරණයත් ඔවුන්ගේ ජීවිතයත් අතර සටනක් කරන ඒ සියලු දෙනා වෙනුවෙන් ඒ වන්දිය ලබා දෙන්න අප හොසත් වෙලා තියෙනවා. එනිසා ගරු සභාපතිතුමනි අද දවස වන විට මේ පනත් මොන දේ ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ. ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තේරීම් කාරක සභාව පත් කරාට වැඩක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ රටට දෙයි විහිළු සපයයි විවිධ දෙනා ගෙනල්ලා ඔවුන්ව ප්‍රශ්න කිරීම් වල ලක් කරයි. හැබැයි අර කෝප් කමිටුවේ වාර්තාවට වෙච්ච දේම තමයි ජනාධිපති කමිෂන් සභාවේ බැඳුම් කර වාර්තාවට වෙච්ච දේම තමයි මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව හරහා අද දවසෙත් සිද්ධ වෙන්නේ. චෝදනා එල්ලවිය යුතු පුද්ගලයන් අද නිදහස් වෙලා තියෙනවා. නිලධාරීන් කීප දෙනෙක්ගේ පමණක් ඇඟ උඩින් මේ කාරණාව අද ගිහිලා තියෙනවා. සභාපතිතුමනි අපි විපක්ෂයේ හැටියට එදා 21 වෙනි සිදුවෙච්ච ප්‍රහාරයේ ඉඳලා අද දවස දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විපක්ෂ නායකවරයා වශයෙන් ඉතාමත්ම සුදුසු ආකාරයේ නායකත්වයක් දීලා තියෙනවා. කොයි වෙලාවකවත් ජාතිවාදයේ වැපිරෙන අන්තිවාදයේ වැපිරෙන ඒ කරුණ වලට අපි අපේ කණ්ඩායම් පෙළවන්න අපි උත්සාහ කරේ නැහැ. ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ජනාධිපතිවරයාද කැලෙව්වේ අංගපැතිවරයාද කැලෙව්වේ ඒ හැම රැස්වීමකටම ගිහිල්ලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. අපි ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් ඔබේ අවසාන කාලයට ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ. මොන හේතුවක් නිසාවක්වත් ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් කමක් නැහැ. දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගරු සභාපතිතුමනි විභාග දෙපාර්තමේන්තුවෙන් දැන් දෙසැම්බර් මාසේ දෙවනිදා සාමාන්‍ය පෙළ විභාගයට කාලසටහන නිකුත් කරලා තියෙනවා. දෙසැම්බර් මාසේ දෙවනිදා කාලසටහන නිකුත් කරලා තියෙන වෙලාවේ මැතිවරණයක් තියන්න බෑ පාසල් පාවිච්චි කරලා දෙසැම්බර් මාසේ දෙකෙන් එහාට. දෙසැම්බර් මාසේ 9ට පෙර මැතිවරණ තියන්න ඕන. දෙසැම්බර් මාසේ 2 සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්න ඕන නම් අවසාන දිනේ හැටියට පාසල් ටික බාර දෙන්න ඕන අඩුමතරමේ නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට. එනිසා නොවැම්බර් මාසේ 23 න් එහාට මෙරටේ ජනාධිපතිවරණය ගෙනියන්න පුළුවන් කමක් නැහැ. සමහරට දැන් කලබල වෙලා සමහරලාට විභාගේ කල් දායිත් දන්නේ නැහැ මැතිවරණේ කල් දාන. එහෙම කරන්න පුළුවන් ආණ්ඩුවක්. මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතුව කල් දාලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය අවුරුදු 2.5කට වැඩි කාලයක් කල් දාපු ආණ්ඩුව මේ විභාග දෙපාර්තමේන්තුවට දැන් කියලා කතා කරලි වෙලා සමහරලාට සාමාන්‍ය පෙළ විභාගයේ ජනවාරි වෙනකන් ගියට කමක් නැහැ කියලා කල් දාන්න ඉඩ තියෙනවා. එනිසා අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. අප එල්ලීමක් කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න අගෝස්තු මාසේ 11 වෙනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි ජාතික සම්මේලනේ තියලා පක්ෂයේ ජාතික නායකයත් ඒ වගේම පක්ෂයේ අපේ අපේක්ෂකයත් අපි නම් කරලා අපි ඊළඟ ජනාධිපතිවරණයේ ඒ ජයග්‍රහණය කරන කටයුතු ආරම්භ කරනවා කියන පණිවිඩයත් ලබා දෙමින් කාලි ලබා දෙමින් පිළිස්සුතිවන්ත වෙනවා.